ස්කන්ධයන්ගේ පහළවීම කියන්නේ මොකද්ද? කන්දානම් පාතු බාවෝ. අහලා තේනවා? මොකේද එන්නේ එහෙම? ජාති කියන එක ඉපදීම ගැන විස්තර කරනකොට නේද? ජාති සංජාති අක්කාන්ති අබිනිබ්බති කන්දානම් පාතු බාවෝ ආයතනානම් පටිලාබෝ අයං උච්චති ජාති. කන්දානම් පාතු බාවෝ කියන්නේ ස්කන්ධයන්ගේ පහළවීම. කන්දානම් පාතු බාවෝ, ඒකට ජාතිය කියලා කියන්නේ. ආයතනානම් පටිලාබෝ, ලාභය පටිලාභය, ආයතනය පහළවීම. මේක ලාභයක් විදිහටනේ සසරේ යන අය දකින්නේ නේද? ඇහැක් පහළ වෙන එක කොච්චර ලාභයක්ද කියලා නේ දකින්නේ. ආයතනානම් පටිලාභෝ කියලා ඒ සසරේ යන කෙනා දකින්න හැටි ඇත්ත ඇති හැටි නෙවෙයි නේද? ඔව්. එතකොට ස්කන්ධයන්ගේ පහළවීම එහෙම නැත්නම් ඒකයි ඊළඟට ආයතනයන්ගේ පහළවීම. ආයතනානම් පටිලාභෝ. ඉන්න උතන කම. ආයතනානම් පටිලාභෝ අයං උච්චති ජාති. එන්න මේක තමයි ජාතිය. එතකොට ස්කන්ධ කියනකොට අපි ස්කන්ධ වගේක් අහලා තියෙනවම නේද? රූපස්කන්ධය, වේදනාස්කන්ධය, සංඥාස්කන්ධය, සංකාරස්කන්ධය, විඥානස්කන්ධය. අපිට කියනවා පංච උපාදානස්කන්ධය කියලා කියනවා නේද? ස්කන්ධ. එතකොට ස්කන්ධ කියනකොට ජාති මොනවා හරි දේවල් පහක් නේද? ඒ රූප කියන ජාතිය වෙන්න පුළුවන්, වේදනා වෙන්න පුළුවන්, සංඥා වෙන්න පුළුවන්, සංකාර වෙන්න පුළුවන්, විඥාන වෙන්න පුළුවන්. ඔය පහ කොහේ හරි පහළ වුණා නම් ඔකට කියනවා ජාති. ඉපදී ඉපදුණා නේද? කන්දානම් පාතු බව. ජාති කියන එක අඳුරගන්න එක විදිහක්. ස්කන්ධයන්ගේ පහළවි. එතකොට අපි ලෝකෙට අයිති දන්න ඉපදීමකුත් තියෙනවා. ඊට වඩා නුවණින් දකින්න ඕන ස්කන්ධයන්ගේ ඉපදීමකුත් තියෙනවා. කන්දානම් පාතු බව කියන එකටත් ඉපදීම කියනවා. ජාති කියනවා. නේද? කන්දානම් පාතු බව, ආයතනානම් පටිලාභෝ, ඒ දෙකටත් කියන්නේ ජාති, ඉපදුණා කියලා. ඈ අපි හොයන්න ඕන ඒ කොයි වෙලාවේද ඒ උපදින්නේ? ස්කන්ධ උපදින්නේ කොයි වෙලාවේද? ආයතන උපදින්නේ කොයි වෙලාවේද? ඔව්, ඒ මොහොතේ. අපි දැන් කියන්නේ ආයතනයක්
හටගන්න
මොහොත. ඔව්, ආයතනයක් පාවිච්චි කරන මොහොත. ඒ කියන්නේ ඇහෙන් දකින මොහොත, කනෙන් සද්දයක් අහන මොහොත නේද? නැත්නම් නාසයෙන් ගඳක් සුවඳක් දැනගන්න මොහොත. ඒ වෙලාවේ මොනවද පහළ වෙන්නේ? සිත දැනගන්නේ මොනවද? රූප ගැන දැනගන්නවා, වේදනා ගැන දැනගන්නවා, සංඥා ගැන දැනගන්නවා, සංකාර ගැන දැනගන්නවා, විඥාන ගැන දැනගන්නවා. එතකොට ස්කන්ධ පහක් පහළ වෙනවා. එහෙන් දකින්න බෑ ස්කන්ධ ටිකක් නැතුව. තව විදිහකට කිව්වොත්. එහෙන් දකින්නේ මොනවද?
රූප.
නේද? කණෙන් අහන්නේ ශබ්ද. එතකොට අපි රූපයක් දකින වෙලාව හරි සද්දයක් අහන වෙලාව හරි ගත්තොත් පුළුවන් ද ඔතන ස්කන්ධ ටික අඳුරගන්න? ස්කන්ධ ටිකක් පහළ වෙලා නේද? කියන්නේ පෙර නොතිබූ ස්කන්ධ ටිකක් පහළ වෙලා නේද? අපි සද්දයක් අහනකොට ඊට කලින් නොතිබුණ දෙයක් අපි දැනගන්න නේද? සද්දේ අහන්න කලින් එහෙම දෙයක් දන්නේ නැහැ. සද්දය අහපු ගමන් මොකක් හරි දැනගන්නවනේ, අලුත් දැනුවත් වීමක් එනවනේ නේද? ඒ සද්දෙට අදාළව මොනවා හරි අලුතෙන් දැනගන්නවා. මේ මොහොතේ මේ දේ වුණා කියලා දැනගන්නවා නේද? ඇහෙන්නේ මොනවද බලන්න? මොනවද ඇහෙන්නේ? වාහනේ සද්දයක් ඇහෙනවා නේද? දැන් ඒ දැනුවත් වීම කලින් තිබුණාද? නැහැ. කුරුල්ලෝ ලේනු කෑ ගහනවා නේද? සද්දේ අහනකොට නේද ඕක දැනගත්තේ? එතකොට පේනවා නේද පෙර නොතිබීමයි හටගෙන තින්නේ කියලා. ඒ ක්‍රියාවත් එක්ක ඉපදිලා නේද? අර වාහනයක හෝන් සද්දය ඇහෙනකොට අපි දැනගන්න ඕන වාහනයක් යනවා නේද? ඒකේ හෝන් එක තමයි ඔය සද්දේ. ඒ දැනුවත් වීම කලින් තිබුණාද? නෑ. ඒ සද්දය ඇහෙනවත් එක්ක ආවේ නේද? දැන් ඒ දැනුවත් වීම එනකොට මොනවද දැනගෙන තියෙන්නේ? ඔතන ඔව් අපි ওই ටික කඩලා බැලුවොත් ඔතන තියෙනවා රූප. රූප ගැන දැනගෙන නේද? ඔව්. එළියේ රූපයක් ගැන දැනගෙන නේද? ඔව්. වාහනය. නැත්තම් අරහි ලේනෙක්. නේද? දැන් බස් එකක් මොකක් හරි. දැනගන්නව නේද? එතකොට රූපයක් ගැන දැනගෙන ඒක පෙර නොතිබුණ අලුත් දැනුවත් හට ගැනීමක්. රූපයක් ඉපදිලා නේද? පෙර නොතිබීමමයි උපදින්. කලින් තිබුණා නම් ආයි උපදින්න ඕනේ නැහැ නේ. කී සැරයක් ඉපදිලා තියෙනවද?
කම සැරේ තමයි.
තමන් කී සැරයක් ඉපදිලා තියෙනවද? එක සැරේයි නේ. උපන්දින කීයක් තියෙනවද? මට නම් දෙකක් තියෙනවා. දැන් කියන්නේ ඇයි කියලා. දැන් අපි හිතන්නේ එක සැරේයි ඉපදුනේ කියලා නේ. පව් කුසේ බුදුහාමුදුරුව පෙන්නනවා. දැන් ජාති කියනකොට ඉපදුනා කියනකොට ස්කන්ධයන්ගේ පහළවීමත් ඉපදීම, ආයතනයන්ගේ පහළවීමත් ඉපදීම. කන්දානම් පාතු භාවෝ ආයතනානම් පටිලාභෝ. දැන් පේනවාද සද්දය ඇහෙනකොට අපි රූපයක් ගැන දැනගන්නකොට ඒ රූපේ ඉපදුනා නේද? කලින් තිබුණ එකක් නෙමෙයි, පෙර නොතිබීම ඉපදුනා. ඉපදුනා කියන්නේ ඒකනේ. කලින් තිබුණ නැහැ නේද? කලින් තිබුණා නම් ආයෙ උපදින්න ඕනද? ඒකයි මං එහේ කී සැරයක් ඉපදිලාද කියන්නේ. එක සැරයක් ඉපදුනා නම් ආයෙ උපදිනවා කියන්නේ නැහැ
නේ. මරි මරි උපදිනවා පරෙන්ද පරෙන්ද.
ඒ අපි දන්න ලෝකෙට අයිති ඉපදී. දැන් ස්කන්ධයන් බස් එක තියෙනවා කියලා දැන් නේද ඉපදුනේ? සද්දය ඇහෙනකොට නේද? ඒක කලින් තිබුණාද? නැහැ. සද්දය ඇහෙන කලින් එහෙම දෙයක් අපි දැනගෙනවත් හිටියේ නැහැ නේද? සද්දය ඇහෙනවත් එක්ක තමයි ඒ රූපේ ඉපදුනේ. කුරුල්ලෙක් ලේනෙක් ඈ සද්දය ඇහෙනවත් එක්ක තමයි දැනගන්නේ නේද? එතකොට පේනවා නේද ඉපදුනා කියලා? ඉපදුනා කියනකොට තේරුම් ගන්න ඕන කලින් තිබිලා නැහැ. කලින් තිබුණා නම් ආයෙ උපදින්න ඕනේ නැහැ. ඒ මොහොතේ ඉපදුනේ. හරි. තමන් දැනගත්තු රූප ටික ඔක්කොම ඉපදිලා. මොනවා හරි දැනගත්තා නම් නේද? ඊයේ සද්ද ඇහෙන කලින් ඒ ටික දැනගෙන හිටියේ නැහැ. දැනගත්තු සේරම ටික උපන්නා. ඒ මොනවද කියලා දැන් නුවණින් හොයන්න ඕන. අරහෙ බස් එකක් ඉපදුනා. මේ ලේනෙක් ඉපදුනා. ඈ ඕක දැනගත්තු කණකුත් ඉපදුනා. නේද? ඒ තමන් දැනගන්න සේරම ඉපදිලා.
එක වෙලාවකට එකයි.
නෑ නෑ ඒ නෑ ඒ සිතත් එක්ක අරහෙ අපි සද්දය ඇහිලා එහි රූපයක් දැනගන්නකොට මෙහි කණත් ඒ සමගම ඉපදිලා. එකයි කිව්වට හිත දැනගන්න ටික ඔක්කොම ඉපදිලා. එතකොට ඒ රූපෙට තනියෙන් උපදින්න බෑ. මොකද ඒ රූපේ ගැන අපේ තව අදහස් ටිකක් තියෙනවා. මොනවද තියෙන්නේ? ඕකට කැමැතිද අකමැතිද? මැදහත්ද? නේද? කියන ගතියක් තියෙනවා. ඒකට කියන්නේ මොකද්ද?
වේදනාව.
එතකොට රූපෙ එක්කම රූපෙට අදාළ වේදනාවක් ඉපදිලා. දැන් ඒ රූපේ අනිත් රූපයි වෙන් කරගන්න පුළුවන් නේද? අපි ගහට කියන්නේ නැහැ නේ බස් එකක් කියලා නේද? එතකොට තියෙන ඒ රූපෙට අදාළ සංඥාවක්. එතකොට රූපේ උපදිනා එක්කම සංඥාවකුත් ඉපදිලා. වේදනාවකුත් ඉපදිලා. ඒ ගැන අදහස් ටිකකුත් ඉපදිලා නේද? බස් එක මොන වගේද? ඔකෙන් කරන්නේ මොකද්ද? ඔකේ නැගලා යන්න පුළුවන් අරව මේවා. ඒ සේරම චේතනා ටික. ඒකට කියනවා සංඛාර. ඒ රූප වේදනා සංඥා සංඛාර. ඒවා ගැන දැනගත්තේ කවුද?
විඥානය.
රූපය ගැන දැනගත්තේ විඥානේ. විඥානෙට අහු වුණා හින්දානේ දැනගත්තේ රූපයක් කියලා. වේදනාවක් දැනගත්තෙත් විඥානේ. සංඥාව දැනගත්තෙත් විඥානේ. සංඛාරය දැනගත්තෙත් විඥානේ. ඒ හිතත් එක්ක තමයි ওই ටික පහළ වුනේ. හරි? විඥානය කියන්නේ දැනගන්න හිත. දැනගන්න ගතිය. ඒ ඒකත් එක්ක නේද අර ටික පහළ වුනේ. ඒ පෙරපසු වීමකින් තොරව ওই පහම එකට පහළ වුණා. නේද? මේ දේ දැනගන්න උපාදාන ස්කන්ධ. ඇයි උපාදාන කියන්නේ? ඒවා අපි බාර අරගෙන. ඒවා එහෙම්මමයි කියලා බාර අර. නේද? කවුරු හරි ඒක නෑ කිව්වොත් අපි පිළිගන්න කැමති නෑ. මම දැනගත්තු එක කොහොමද වා නෑ කියන්නේ. නේද? අපි ඒක දැඩිව පිළියම්. හරි? ඒ පිළිගන්න ගතියමයි උපාදානයි කියන්නේ. බාර ගන්න ගතියමයි. ඒක බැසගෙන. හරි? ඒ බැස ගන්නකොට තියෙනවා ඕකේ සතුටු වෙන ගතියක් තියෙනවා. ඕක ගැන ඕන්නම් ළඟ ඉන්න කෙනාට කියන්න පුළන්න බස් එකක් කියලා. පුළුවන් නේද? ඒක තමයි පුරුද්ද තියෙන්නේ. එතකොට අභිනන්දති අභිවදති ඔක ගැන කතා කරන්න පුළුවන්. නේද? දැන් කතා කරන්න පුළුවන් කමක් හදාගත්තා. මතක තියාගන්න ඔය වෙනකොට උපාදාන කරලා ඉවරයි. බාරගත්තේ නැත්නම් කොහොමද ඒක ගැන කතා කරන්නේ? නේද? එතකොට ස්කන්ධ නිකන් පහළ වෙලා නැහැ. උපාදාන වෙලාමයි පහළ වෙලා. ස්කන්ධයන්ගේ පහළ වීම වෙනකොට පංච උපාදානස්කන්ධයක් ඔය හට අරන් තියෙනවා. නේද? අර හේ බස් එකක් යනවා කියලා දැනගන්නකොට පංච උපාදානස්කන්ධයක් පහළ වෙලා. නේද? අර හේ ලේනෙක් කෑ ගහනවා කියලා දැනගන්නකොට පංච උපාදානස්කන්ධයක් පහළ වෙලා. පේනවද ස්කන්ධයන්ගේ පහළ වීම? ජාතිය ඉපදීම. උපදින්නේ කොයි මොහොතේද? මොහොතක් මොහොතක් වාසා උපදිනවා. මොනවද උපදින්නේ? පංච උපාදානස්කන්ධ. එහෙනම් අපට මොහොතක් මොහොතක් වාසා සිතක් සිතක් වාසා පංච උපාදානස්කන්ධ හටගන්නවා. උපදිනවා. හේද ඒක අපි බලමු ඉස්සෙල්ලා අපිට උපදින ටික හොයාගමුකෝ. රහතන් වහන්සේට උපදින ඒවට කලින් අපිට උපදින ටික දැනගන්න ඕන. එතකොට ඔය උපදින ඒවට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා දුක කියලා. සංකිට්තේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. මුළු බුදු දහමම කැටිකලොත් පංච උපාදානස්කන්ධේ දුකයි. දැන් පේනවද ආයතනයක් පරිහරණය කරනකොට මොනවද උපදින්නේ? පංච උපාදානස්කන්ධ. මේ අපි ගැන කතා කරන්නේ. ආයතනයක් පරිහරණය කරනකොට අපට උපදිනවා පංච උපාදාන. බුදුහාමුදුරුවෝ පෙන්නනවා ධර්මයෙන් පංච උපාදානස්කන්ධය කියන්නේ කෙටියෙන් කිව්වොත් දුක. එතකොට ධර්මය අනුව ඔය උපදිලා තියෙන්නේ මොකද්ද? දුක. දැන් ඒ දුක උපදින්නේ කොයි වෙලාවේද? මොහතක් මොහතක් පාසා සිතක් සිතක් පාසා දුක උපදිනවා. පංච උපාදානස්කන්ධය උපදිනවා කිව්වත් දුක උපදිනවා කිව්වත් ධර්මය අනුව එකයි. අපි තාම මේක දැකලාද නැද්ද කියන එක වෙනම එකක්. නේද? දැන් ඔන්න තමන් ඉන්න தත්තේ තේරුම් ගන්න පුළුවන් දැන්. අපි ඉස්සෙල්ලා අපි ඉන්න தත්තේ තේරුම් ගන්න ඕනේ. හරි? ඒත් අපි ලෝකෙට ආйти මොනවා හරි තියෙනවා කියලා දැනගත්තොත් ලෝකෙට ආйти දේවල් තමයි රූප කියන්නේ නේද? බස් එක වෙන්න පුළුවන්, ලේනෙක් වෙන්න පුළුවන්, කවුරු හරි ඉන්නවා වෙන්න පුළුවන්. නේද? දෙයක් ගහක් ගලක් වෙන්න පුළුවන්. මොනවාම හරි දෙයක් තියෙනවා කියලා දැනගන්නකොට රූපේ විතරක් නෙමෙයි පංච උපාදානස්කන්ධයක් හටගෙන. ඔන්න ඔක දකින්න පුළුවන් වෙන්න ඕන පළවෙනි දේ. මොනවාම හරි දෙයක් තියෙනවා කියලා දැනගන්නකොට අනිවාර්යෙන් රූපයක් බාර අරන්නේ නේද? ඒ රූපේ තනියෙන් නෙමෙයි බාර අරන් තියෙන්නේ. ඒ එක්ක ඉන්න වේදනාවක් ඉන්නවා, සංඥාවක් ඉන්නවා, සංකාරයක් ඉන්නවා, විඥානයක් ඉන්නවා. මේ පස් දෙනාම බාර අරන් තියෙන්නේ. ඒ කියන්නේ පංච උපාදාන. දැන් අපට තේරෙනවද ඕක දුක කියලා? නැහැ. ඒක තමයි ඇත්ත தත්ත්වය. ඇත්ත පිළිගත්තොත් තමයි ධහම දකින්න පුළුවන්. හරි? දැන් ඔය හටගන්නේ දුක කියලා අවබෝධයක් නැහැ. ඉතින් බුදුහාමුදුරුවෝ පෙන්නනා මේ ලෝකේ යන සත්වයා දුක්ඛේ අඥාන. දුක පිළිබඳව නුවණක් නැහැ. බුදුහාමුදුරුවන්ට තමයි, රහතන් වහන්සේට තමයි දුක පිළිබඳව ඥාණි තියෙන්නේ. ඒකට අපි පිළිගන්න ඕනේ අපි නොදන්නකෝ. දැන් වෙලා තියෙන්නේ අපි දන්නවා දුක, අපි දන්නවා දුකට හේතුවක් දන්නවා, නිරෝධයක් දන්නවා, මාර්ගය විතරයි දන්නේ නැත්තේ කියලා තමයි හිතන්නේ. ඕකමයි මාර්ගය වැරදිලා තියෙන්නේ. බුදුහාමුදුරුවෝ පෙන්නනවා මේ අවබෝධ කරගත්තේ පෙර නොයසු විරූ ධර්මතාවයක්. කවුරු විසින් නොයසුද? මිනිස්සෙක්, දෙවියෙක්, මාරයෙක්, බ්‍රහ්මයෙක්, කිසියම්ම කෙනෙක් විසින් පෙර නොයසු ධර්මතාවයක් අවබෝධ කරගත්තේ කියලා පෙන්නනවා දුක්ඛ සත්‍ය. අපි කියන අපි නම් දුක දන්නවා. දුක ගැන අපිට වැඩක් නැහැ. අපිට කියා දෙන්න දුක නැති කරන මාර්ගය. උපාදාන නැතුව ස්කන්ධ විතරක් පහල කරන හැටි කියා දෙන්න. අපිට වැඩක් නැහැ. දුකෙනුත් වැඩක් නැහැ, හේතුවෙනුත් වැඩක් නැහැ, නිරෝධෙනුත් වැඩක් නැහැ. මාර්ගය. ඒ එහෙම ධර්මයක් නෙමෙයි බුදුහාමුදුරුවෝ පෙන්නලා දෙන්නේ. හරි. මේවා පෙර නොයසු විරූ ධර්මතා පුබ්බේ අනනුස්සතේසු ධම්මේසු කියලා බුදුහාමුදුරුවෝ කියන්නේ. අපි තමයි කියන්නේ අපි දන්නවා ඔබ දුක දන්නවා. දුක ගැන අපිට කියා දෙන්න එපා. අපි ආවේ දුක අහගන්න නෙමෙයි. අපි ආයේ මාර්ගය අහගන්න. එහෙම ඇහුගට ඒක කියා දෙන්නත් බෑ, අහගන්නත් බෑ. මොකද බුදුදහම තියෙන්නේ චතුරාර්ය සත්‍ය. දුක පිරිසිඳ දකින්න ඕන. දුක දකින්න නැතුව, දුක අවබෝධ කරගන්න නැතුව දුකෙන් මිදෙනවා කියන එක කිය දෙන්නේ නැහැ. තමන් කරන්නේ මොකද්ද කියලා දන්නේ නැතුව නේද? ගුරුවරයාට ඕන එක කළාට ගුරුවරයාගේ දුක නම් නැති වෙයි, තමන්ගේ දුක එහෙම්මමයි. අන්න ඔක තේරුම් ගන්න. දුක නැති කරන්න මාර්ගයක් වඩන්නේ තමන් නම්. තමන් ඉස්සෙල්ලා දුක අවබෝධ කරනවා. දුක්ඛ සත්‍ය කියන්නේ. හරි. ඒක අපි හිතන තරම් ලේසිත් නෑ. මොකද බුදුහාමුදුරුවම කියනවා මේක පෙර නොයසු විරූ ධර්මතාවයක් මේ අවබෝධ කරගත්තේ. පුබ්බේ අනනුසුතේසු ධම්මේසු. ඒකත් මේ මිනිස්සෙක් විතරක් නෙමෙයි, දෙවි කෙනෙක්, බ්‍රහ්මයෙක්, මාරයෙක්, කිසියම්ම කෙනෙක් මේ ලෝකෙට ඇවිත් කිසියම්ම කෙනෙක් කලින් අහපු නැති ධර්මතාවයක් මේ අවබෝධ කරගත්තේ දුක්ඛ සත්‍ය කියලා. මේ තරම් ගැඹුරු දෙයක්. එතකොට ඔය ස්කන්ධයන්ගේ පහළ වීම කියන එක හරි ගැඹුරුයි. ගැඹුරුයි කියන්නේ අපි දන්නේ නැහැ ඔක. ස්කන්ධ පහළ වුණා කියලා දන්නෙත් නැහැ, දුක හටගත්තා කියලා දන්නෙත් නැහැ. ඒ හින්දා තමයි මේ වෙනමම කියන්නේ කන්දානම් පාතු බාවෝ කියන්නේ ජාතිය, ඉපදීම. ඉතින් අපි ඉපදීම නැති කරන්න හදනවා, ඉපදීම මොකද්ද කියලා දන්නේ නැතු. නේද? ආයි උපදින එකනේ නැති කරන්න හදන්නේ. උපදිනවා කියන්නේ මොකද්ද කියලා දන්නේ. ඒ දුක කියන්නේ මොකද්ද කියලා දන්නේ නැතුව දුක නැති කරන්න හදන්නේ. එතකොට දුක කියන්නේ මොකද්ද? පංච උපාදාන ස්කන්ධය කියන්නේ දුක. එතකොට ඒ දුක උපදින්නේ කොයි වෙලාවේද? අපි ඉපදුන මොහොතේද මේ මොහොතේද? මේ ක්ෂණයක් ක්ෂණයක් පාස අපි මුලාවෙන් ආයතනයක් පාවිච්චි කරනවා නම් ඔතන උපදිනවා දුක. ඒ කියන්නේ ඒව ගැන ඇත්ත ඇති හැටි නොදන්නවනම් ඒකට කියනවා අවිද්‍යාව කියලා නේද? ඒතර අවිද්‍යාවෙන් අපි ආයතනයක් පාවිච්චි කරන මොහොතක් මොහොතක් පාසා හට ගන්නවා පංච උපාදානස්කන්ධ. පංච උපාදානස්කන්ධ කියන්නේ දුක. එතකොට බුදුහාමුදුරුවෝ පෙන්නනවා මේක අවබෝධ කරන්න නම් ස්කන්ධයන් විදිහට දකින්න. විදි තුනක් පෙන්නනවා. ස්කන්ධ විදිහට දකින්න, ධාතු විදිහට දකින්න, ආයතන විදිහට දකින්න. ඒ කැමැති ක්‍රමයකින් තමන්ට අවබෝධ කරන්න පුළුවන්. හැබැයි ගැඹුරට දකින්න. ස්කන්ධයන්ගේ පැත්තෙන් බලනවා නම් ওই විදිහට බලාගෙන යන්න පුළුවන්. ස්කන්ධ කියන්නේ මොනවාද? පංච උපාදාන ස්කන්ධ. පංච උපාදාන ස්කන්ධ ගැන දැන් ඔන්න අවබෝධ කරන්න නම් හොයන්න ඕන කොහෙද ඕවා හටගන්නේ? ඇයි ඕවා හටගන්නේ? ආ ඒවයි ස්වභාවය මොකද්ද? ඕවා දැනගන්න ඕන නේද? ඒවා නිරුද්ධ වෙන්නේ කොහෙද? ඕවා හොයන්න ඕන. නේද? එතකොට අපි බුදුදහම උදව් කරගන්නවා ඕක දකින්න. මොකද අපිට එකපාරට පේන්නේ නැහැ. එතකොට බුදුහාමුදුරුවෝ පෙන්නනවා ওই පංච උපාදාන ස්කන්ධය කියන්නේ දුක. මුළු බුදුදහමම ඔතන තියෙනවා. හරි. සංකිට්තේන පංච උපාදානස්කන්ධා දුක්ඛ. අපි දුක අවබෝධ කරන්න තියෙනවා. දුක පිරිසිඳ දකින්න තියෙනවා. නේද? එහෙනම් ස්කන්ධයන් ටික පිරිසිඳ දකින්නවා. පිරිසිඳ දකින්නවා කියන්නේ ඔවා තියෙන්නේ කොහෙද, හටගන්නේ කොහෙද, නිරුද්ධ වෙන්නේ කොහෙද, උපදින්නේ ඇයි? නේද? සීරම ටික දකින්න වෙනවා. දැන් ඔය අපි කියාගෙන ආවේ ඕවා උපදින්නේ කොහෙද? ජාති. ඒ ඉපදීමටම කියනවා ජාති කියලා. නේද? ওই ජාතිය නැති කරන්නේ කොයි වෙලාවෙද? කවුද නැති කරන්නේ? කවුද යාට කියන්නේ? හේතු නැති වෙනකොට නැති වෙනවා. අපි දැනගත්තත් නැතත්. එනකට ඕවා ඉපදීම නැති කරන්නේ කවුද? නැවත ඉපදීම දුරු කළා කියන්නේ කවුද? රහතන් වහන්සේ. අපි නෙවෙයි. ජාතිය ඉතුරු නැතුවම
දුරු කරනවා.
රහතන් වහන්සේ නේද? රහත් වෙනවා කියන්නේ මොකද්ද? අවිද්‍යාව ඉතුරුක් නැතුවම අශේෂ විරාග නිරෝධ. අවිද්‍යාව ශේෂයක් නැතුවම දුරු කරපු මට්ටමට කියනවා රහතන් වහන්සේ කියලා. නේද? රහතන් වහන්සේ නැවත ඉපදීම නැති කරලා. එහෙනම් පේනවද? ආයේ පංච උපාදානස්කන්ධ උපද්දයිද රහතන් වහන්සේ?
නැහැ.
හේතු
නැහැ. මොකද පංච උපාදානස්කන්ධ උපද්දන්නේ අවිද්‍යාව මුල් කරගෙනමයි. අවිද්‍යාව තියෙන කෙනාට උපදින්. අවිද්‍යාව ඉතුරු නැතුව නිරුද්ධ වුණොත් එදායින් පස්සේ ඉපදීමක් නැහැ. නේද? කීනා ජාති. ජාතිය ෂය කරනවා. අපි හිතන්නේ ඉතින් අර මරුණායින් පස්සේ ඉපදීම නැති කළා විතරයි කියලා.
කොහොමද ඉපදෙන්නේ?
රහතන් වහන්සේ නැවත ඉපදීම දුරු කළා. අපිට ඕක තේරෙන්නේ නැති හින්දා අපි කියන අර මරුණායින් පස්සේ උපදින. ඒකත් වෙන්නේ නැහැ තමයි. ඒ වුණාට ජාතිය කියන්නේ මොහොතක් මොහොතක් පාසා මේවයි පහළවීම. නේද? පංච උපාදානස්කන්ධයන්ගේ පහළවීම. දුක පහළවීම. තව විදිහකට කියනවා රහතන් වහන්සේ දුක ඉතුරු නැතුවම නිරුද්ධ කළා. එහෙනම් පංච උපාදානස්කන්ධ තියෙන්න පුළුවන්ද? පංච උපාදානස්කන්ධය කියන්නේ දුක නා. නේද? රහතන් වහන්සේ දුක ඉතුරු නැතුව නිරුද්ධ කළා නා. ආයේ පංච උපාදානස්කන්ධ උපදින්න පුළුවන්ද ඒ මනසට? බෑ. අවිද්‍යාව තියෙන මනසකටමයි පංච උපාදානස්කන්ධ පහළ වෙන්නේ. පැහැදිලිද? ඔකයි බෑ අහලා තියෙන දන්නේකට වඩා වෙනස්. ඇති කරන්න දෙයක් නැහැ. ධර්මයේ කියන්නේ බුදුරජාණන් වහන්සේ කියන්නේ පෙර නොයසු විරු ධර්මතාවයක් අවබෝධ කළා. ඒකට අපි බුදුරජාණන් වහන්සේ ගැන ශ්‍රද්ධාවෙන් ධර්මය හොයන්න ඕන. අපි දන්න දේ ගැන ශ්‍රද්ධාවෙන් නෙවෙයි. නේද? අපට තේරෙන දේ ගැන ඒක පිළි අරන් නෙවෙයි දහම ගැන ශ්‍රද්ධාවෙන්. අපට දැනට නොතේරුණත් බුදුරජාණන් වහන්සේ මේ කියලා තියෙන්නේ ඇත්ත කියන ශ්‍රද්ධාවෙන් ඒක හොයන්න ඕන. අපට ඕක වැටහෙන්නේ නැත්නම් ඒක අපේ තියෙන අඩුවක් මිසක් දහමේ අඩුවක් නෙවෙයි. ඔන්න ඔතන තමයි ශ්‍රද්ධාව. හරි. අපිට දැනට තේරුම් කරන්න බැරි වෙන්න පුළුවන්. ඔය දැන් කියද්දි ප්‍රශ්න එන්න පුළුවන්. ඇයි ප්‍රශ්න එන්නේ? අපේ තාම ප්‍රඥාව වැඩිලා නැහැ. රහතන් වහන්සේගේ මට්ටමට වැඩිලා නැහැ. ඉතින් රහතන් වහන්සේ මොන වගේද කියලා ප්‍රශ්න එනවා. ප්‍රශ්නේ මේක සාධාරණයි. හරි. නේද? මොකද අපි අවිද්‍යාවේ ජීවත් වෙනකොට පංච උපාදානස්කන්ධ ගොඩේ ජීවත් වෙනකොට ඕක දුරු කරපු ඕවා පිහිටන්නේ නැති මට්ටමක් ගැන එකපාරට හිතා ගන්න අමාරුයි. හැබැයි දහමට අනුව බැරිත් නැහැ. ඒකයි මේ දහම අහලා නුවණින් දකින්නේ. සම්මා දිට්ඨිය ඇති කරගන්න වෙන විදිහක් නැහැ. දහම අහලා නුවණින් දකින්න. ඒ සද්ධර්ම ශ්‍රවණේ. සද්ධර්ම ශ්‍රවණය කරපු කෙනාට විතරයි යෝනිසෝමනසිකාරයක් එන්නේ. සද්ධර්මය මොකක්ද කියන එක දකින්න පුළුවන් වෙන ඕන තමන්ගේ දෘෂ්ටි ටික අතෑරලා. ඒවා දැනගත්ත කෙනාටයි ධම්මානුධම්ම පටිපදාව තියෙන්නේ. ඕක නොදන්න කෙනාට නෙමෙයි. දන්න දකින්න කෙනාටයි ආශ්‍රව ක්ෂය කිරීම තියෙන්නේ. නොදන්න නොදකින්න කෙනාට නෙවෙයි. ඒවා බුද්ධ වචන. ඒ ටිකක් දුක. ලෙඩ වෙන එක, වයසට යන එක, මැරෙන එක, ප්‍රියයන්ගෙන් වෙන් වෙන එක, ඒකක් දුක. ඒක සාමාන්‍ය කෙනෙකුට
වැටෙන දුක.
වැටෙන දුක. හරි. ඔය ඔක්කොම කෙටි කරන්න පුළුවන් සංකිට්ඨේන පංච උපාදානස්කන්ධා
කියනකොට.
ඔය හැම දුකක්ම අයිති පංච උපාදානස්කන්ධය කියනකොට. වයසට යෑම ගත්තත් එතනත් පංච උපාදානස්කන්ධය. ළඩවීම ගත්තත් එතනත් පංච උපාදානස්කන්ධය. හරි. ප්‍රියංගයෙන් වෙන්වීම ගත්තත් පංච උපාදානස්කන්ධය. ඒවා Tamanට ගලපන්න පුළුවන් වෙන්න ඕන. පංච උපාදානස්කන්ධය කියනකොට ශරීරය කියලා හිතන්න එපා. ශරීරය විතරක් නෙමෙයි. ශරීරය කියන්නේ රූපයක විශේෂ අවස්ථාවක් විතරයි. නේද? රූප. ඒක පංච උපාදානස්කන්ධය කියනකොට පහක් තියෙනවා. රූපේ විතරක් නෙමෙයි. වේදනා සංඥා සංකාර විඥාන ඔක්කොම පංච උපාදානස්කන්ධ. ඒකට ඒක ශරීර රූපෙට විතරක් නෙවෙයි අනිත් රූපවලටත් ওই ටික හට ගන්න පුළුවන්. නේද? අර ඒ බස් එකක් තියෙනකොට ඕකටත් හට ගන්න
පුළුවන්.
ශබ්ද මුළු මේ රූප ලෝකෙටම පොදුයි ওই ධර්මතා. හරි? එකයි සංකිට්ඨේන පංච උපාදානස්කන්ධ දුක්ඛ. ශරීරේ නැති අයටත් ওই දුක තියෙනවා. ශරීර නැති ජීවිතයක් තියෙනා නේද? අරූපාවචර ලෝකේ. ඒගොල්ලන්ටත් තියෙනවා ওই දුක. දුක්ඛ සත්‍යය තියෙනවා. දුක්ඛ සත්‍යය දුරු වෙලා නැහැ මේ 31 තලේ. නේද? දුක්ඛ සත්‍ය, සමුදය සත්‍ය, නිරෝධ සත්‍ය, මාර්ග සත්‍ය. චතුරාර්ය සත්‍ය ওই 31 තලේටම පොදුයි. බුදු කෙනෙක් හිටියත් නැතත් ওই ධර්මතාවයේ පොදුයි. නේද? එහෙනම් තමයි බුදුහාමුදුරෝ දේශනා කරන්නේ. හරි. ඒකයි මං කියුවේ මේ පංච උපාදානස්කන්ධේ ශරීරය කියලා ඒකට විතරක් දාන්න එපා. මේක පොදු ධර්මතාවයක්. තුන් ලෝකෙටම 31 තලයටම පොදු ධර්මතාවයක්. හරි. එතකොට දුක කියන එක පංච උපාදානස්කන්ධේ තිබුණා නම් දුක තියෙනවා. ඔක නෑ කියන්න බෑ. නෑ කියන්න පුළුවන් බුදුදහම නොදන්න අයට. ඒ සමහරු කියනවා රහතන් වහන්සේට දුක නෑ පංච උපාදානස්කන්ධේ තියෙනවා. පංච උපාදානස්කන්ධේ නෑ දුක තියෙනවා. මේ දෙකම වෙන්න බෑ නේද? රහතන් වහන්සේ කියන්නේ දුක ඉතුරු නැතුව නිරුද්ධ කරපු මට්ටම. නේද? දහමට ගලපලා බලන්න. කවුරුවත් කියන හින්දා නෙවෙයි. දහමට ගලපලා. ඔහොම කියනකොට ප්‍රශ්න එනවා මම දන්නවා.
දුක නැතුනාට
නෑ දැන් ඔහොම කිව්වට අපිට හිතෙනවා නෑ ඔයි කිව්වට අර දුකක් තියෙනවනේ. ඉතින් ඒක ගැන ප්‍රශ්න එනවා. නේද? නේද බුදුහාමුදුරෝ ලෙඩ වුණ නැද්ද? බුදුහාමුදුරෝ වයසට ගියේ නැද්ද? නේද? බුදුහාමුදුරන්ට ඔළු එකක් කොම හැදුන්නේ නැද්ද? ඔහොම ප්‍රශ්න එනවා නේද? කොන්දේ අමාරු හැදුන්නේ නැද්ද? රහතන් වහන්සේලා ලෙඩ වුණ නැද්ද? ඈ?
මුගලන්
වේදනාව තිබුණා. වේදනාව තියෙන්න පුළුවන්ද ඉතුරු ටික නැතුව? රූපේ නැතුවද වේදනාව ආවේ? ශරීරේ නේද වේදනාව ඇවිල්ලා තියෙන්නේ. ඕකට සංඥාවක් තිබුණේ නැද්ද? ඒ ගැන සංකාර හැදුන්නේ නැද්ද? විඥාණයෙන් දැනගත්තේ නැද්ද? ඒක ප්‍රශ්නයක්. ඒක තමයි මං කිව්වේ. දැන් ඔහොම කිව්වට ප්‍රශ්න එනවා. කාටද ප්‍රශ්න එන්නේ? අපට. මොකද අපි තාම අවිද්‍යාවේ ඉන්නේ. රහතන් වහන්සේට බුදුහාමුදුරට ওই ප්‍රශ්න යෙදෙන්නේ නැහැ. අනේ ඒක තේරුම් ගන්න ඕනේ. එතකොට අපිට ඕන විදිහට දහම ගලපලා හරියන්නේ නැහැ. දහම අවබෝධ කරගන්න අපි ප්‍රඥාව වඩන්න. නේද? අපට මේක තේරෙන්නේ නැහැ කියලා දහම වෙනස් කරලා හරියනවද? එන ඔය 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 බාගෙට කියන්නේ රහත් වුණාට තව ඉතින් දුක තියෙනවා කියලා අපි කියන්න හදේ. මේ අපිට පැහැදිලි කරන්න බැරි හින්දා අපි කියන ඔය රහත් වුණාට තාම දුක ඉවර නෑ තව ටිකක් තියෙනවා. ඒ ටික ඉවර වෙන්නේ පිරිනිවන් පානකොට. ඔය අපේ පැහැදිලි කිරීම. ඕක තමයි අපි අහලා තියෙන්නේ.
කියන්නේ ලෙඩ වෙනවා
නේද? ඕක තමයි මේවා නුවණින් විමසන්න ඕන. සම්මා දිට්ඨිය තියෙන කෙනාට ඔය ගැටලු යෙදෙන්නේ නැහැ. සම්මා දිට්ඨිය කියන්නේ මොකද්ද? රූපේ ඉති රූපං ඉති රූපස්ස සමුදයෝ ඉති රූපස්ස අත්තංගමෝ කියලා නුවණක් තියෙනවා. ලෝකය මේකයි ලෝක සමුදය මේකයි ලෝක නිරෝධය මේකයි කියලා නුවණක් තියෙනවා. එහෙම කෙනාට සම්මා දිට්ඨිය තියෙනවා. ලෝකෝත්තර සම්මා දිට්ඨිය. ඕක නැති කෙනාට ඌව තේරුම් ගන්න බෑ. ලෝකෙට අයිති දෘෂ්ටියේ ඉඳන් නේද? දැන් රහතන් වහන්සේට නැත්නම් බුදුහාමුදුරන්ට ශරීරයක් දෙන්නේ කවුද? අපි. අපි තමයි කියන්නේ බුදුහාමුදුරන්ගේ ශරීරේ රහතන් වහන්සේගේ ශරීරේ. රහතන් වහන්සේ කියන්නේ ශරීරයක් අතෑරපු කෙනෙක්. නේද? ඒක තමයි ඒ රහතන් වහන්සේගේ භූමිය. උකට කියන අපරියාපන්න භූමිය. අපි ඉන්න භූමි කාමාවචර භූමිය. නේද? තව ටිකක් හිත දිනු කරත් රූපාවචර භූමිය. තව ටිකක් දිනු කළත් අරූපාවචර භූමිය. මාර්ගඵල ලැබනකොට යන්නේ ওই භූමි තුනම නෙමෙයි 31 තලෙම නෙමෙයි. ඕවයින් ඉක්මවා ගිය අපරියාපන්න. ඒක තව තැනක් නෙවෙයි. මේ තුනටම අහු නොවන ස්වභාවය. කාම භූමි, රූප භූමි, අරූප භූමි, තුන් භූමියට අහු නොවන ගතියක් තියෙනවා. මොකද ඔය තුනම පිහිටන්නේ අවිද්‍යාව මත. අවිද්‍යාව තියෙනකන් තමයි ඔය තුනේ ගිහින් උපදින්නේ. හ? අවිද්‍යාව දුරු වුණ දවසට ඒකට කියන්නේ අපරියාපන්න කියලා. මොකද අර එකකටවත් පිවිසිලා නැහැ. ඒවා පිළි අරන් නැහැ. හ? එතකොට තුන් භූමියේ දෙන තර්ක අතෙන්ට අදාළ නැහැ. දැනට ඒක විතරක් මතක තියාගන්නකෝ. අපි මේ භූමි වලට අදාළව ඉඳන් අහන ප්‍රශ්න ඕවා ඉක්මවා ගිය දවසට අදාළට අහන්න නෑ නෙමෙයි, ඒවා යෙදෙන්නේ. ඒ කියන්නේ දැන් ඔක දැන් තේරෙන්නේ නැත්නම් අර අපි දන්න උපමාවෙන් ගන්න. දැන් වතුරට එබෙන බල්ලා බල්ලෙක් ඉන්නවා කියලා බාර ගන්නවානේ. දැන් ඌට බල්ලා ගැන ප්‍රශ්න ගොඩක් තියෙනවානේ නේද? ඌහායි ඔය බල්ලා කොහේ ඉඳන් දාවේ? සැර බල්ලෙක්ද? හොඳ බල්ලෙක්ද? අරවා මේව මැරුණාට පස්සේ කොහෙද යන්නේ? අරවා මේව ප්‍රශ්න ඔක්කොම තියෙනවා නේද? අපිට තියෙනවද වතුරේ ඉන්න බල්ලා ගැන ওই ප්‍රශ්න? ඇයි? ඒක ඉක්මවා ගිහින් ඒක පිහිටන්නේ නැහැ. ඒවා යෙදෙන්නේ. තේරෙනවද? එතකොට තේරුම් ගන්න අපි කාමාවචර භූමියේ ඉඳන් කාම ලෝකයට අදාළව අහන ප්‍රශ්න කාම ලෝකෙ ඉක්මවා ගිය කෙනාට යෙදෙන්නේ නැහැ. තේරුමක් නැහැ. අර වතුරේ ඉන්න බල්ලා ගැන අහන ප්‍රශ්න වගේ. ඒකට තේරුමක් නැහැ නේද? ඒක ඉක්මවා ගිය කෙනාට ඒවා අදාළ නැහැ. යෙදෙන්නේ නැහැ. තේරෙනවද? දැනට අන්න ඒක මතක තියාගන්න. કોઈ ප්‍රශ්න වලට උත්තර හොයන්න ගියාට හම්බ වෙන්නේ නැහැ. මේ දෘෂ්ටි වල ඉඳන් ඔය ප්‍රශ්න අහන තාක්කල් ඒ දෘෂ්ටියේ ඉන්න උත්තරයක්ම හම්බ වෙයි. දෘෂ්ටි නියම ඇත්ත දකින්න බෑ අවිද්‍යාවෙන්. එතකොට අපි තේරුම් ගන්න ඕන අවිද්‍යාවෙන් මොකද්ද වෙන්නේ? අවිද්‍යාව දුරු වුණොත් මොකද්ද තත්ත්වය? ඔන්න සම්මාදි. සම්මාදි. ඒ ලෝකෙ පිහිටන්නේ අවිද්‍යාව මත. රූප පිහිටන්නේ අවිද්‍යාව මත. නේද? අවිද්‍යාව දුරු වෙනවා කියන්නේ ලෝකය ඉක්මවා යනවා, රූපය ඉක්මවා යනවා, ලෝකෝත්තර. ලෝකෝත්තර දර්ශනයේදී ලෝකෙට අයිති ප්‍රශ්න යෙදෙන්නේ නැහැ. අනේ ඒ මට්ටමින් දැනට දහම හොයන්න පටන් ගන්න. හරි. දැන් මේ වට උත්තර හොයන එක නෙමෙයි කරන්න තියෙන්නේ. දැන් කරන්න ඕන අපේ අවිද්‍යාව අඳුරගෙන අවිද්‍යාව දුරු කරන්න අවශ්‍ය දේ කරා. එතකොට අපි බුදුහාමුදුරුව ගැන ශ්‍රද්ධාවෙන් පිළිගන්න වෙනවා. මේ පංච උපාදානස්කන්ධේ හටගත්තා නම් ඕක දුක නේද? එතකොට ලෝකෙට අපි අහු වුණා නම් දුකට අහු වුණා නේද? මොකද්ද යන්නේ? කොටික හටගත්තා නේද? මොකද්ද ප්ලේන් එකක්ද? හෙලිකොප්ටර්. ඔව්, එක්කෙනෙක් ප්ලේන් එකක් කියනවා, එක්කෙනෙක් හෙලිකොප්ටරයක් කියනවා. ඇහුනේ මොකද්ද? සද්දය. දැනගත්තේ මොකද්ද? රූපය. ඇහුනේ සද්දයක්, දැනගත්තේ රූපයක්. උපාදාන කරගත්තද හෙලිකොප්ටරේ? උපාදාන කරනගෙන හෙලිකොප්ටරේ පිහිටියද? මම ඔන්න නුවණින් විමසන්නද? රූපේ බාරගත්තද නැද්ද? බාරගත්තා නම් උපාදාන කරලාද නැද්ද? උපාදාන කළා. කැමති වුණත් නැති වුණත් ඕක තමයි ඇත්ත. එතකොට අපි හෙලිකොප්ටරේ බාරගත්තා, දුක බාරගත්තේ නැහැ. ඇයි? දුක කියලා දන්නේ නැහැ. නොදන්න කෙනා ඕක දන්නේ නැහැ. එයා ලෝකෙට අහු වුණා. නේද? ඔන්න ඕකයි අපි දහමෙන් ගොඩක් ඈතයි කියන්නේ. භාවනා කරන මාර්ගඵලත් ලැබලා තියෙන හැබැයි සම්මාදිට්ඨියවත් නැහැ. රූපේ මොකද්ද? රූප සමුදය මොකද්ද? රූප අත්තංගමය මොකද්ද? කියන දැක්ම තියෙන කෙනාටයි මේ සම්මාදිට්ඨිය තියෙන්නේ. නේද? සම්මාදිට්ඨිය තියෙන කෙනාටයි මාර්ගය තියෙන්නේ. ඵල ලබන්න නෙමෙයි මාර්ගය පටන් ගන්න. ලෝකෙන් එතෙර වෙන මාර්ගය. එතකොට ඒකට වැටෙන්න පුළුවන් ස්කන්ධයන් ගැන නුවණින් හොයලා. හරි? ස්කන්ධ විදිහට බලලා ලෝකෝත්තර දර්ශනය ඇති කර ගන්න පුළුවන්. සම්මාදිට්ඨිය ඇති කර ගන්න පුළුවන්. ඔව් දැන් මඤ්ඤති කියන එක තමයි ඔය දැන් කතා කරන්නේ. හෙලිකොප්ටරයක් කියලා මඤ්ඤනා කළා. නේද? අරහේ යන හෙලිකොප්ටරයක් කියලා මඤ්ඤනා කළා. සමහරු ප්ලේන් එකක් කියලා මඤ්ඤනා කළා. සමහරු දුකක් කියලා මඤ්ඤනා කළා. එහෙමත් කළාද? එහෙමත් කරනවා. ටිකක් දැනගත්තාම අපි හිතන දේ ඒක එක එක්කෙනාගේ මනසට වෙනස් නේද? තමන් හිතන දේ. ඒක මඤ්ඤනා කරන ප්‍රපංච කියලා කියන. දැන් හිතේ හදන එක එළියේ තියනවා කියලා විශ්වාස කරලා යෝක දැන් හිතන්. ඒවා හැදුනේ කොහෙද? හිතේ නේද? හිතේ. හෙලිකොප්ටරේ හැදුනේ කොහෙද? හිතේ. විශ්වාස කළේ?
හිතේ.
එළියේ තියන. නැව වතුරට එවෙන බල්ලට බල්ලා හැදුනේ කොහෙද?
හිතේ.
හිතේ මුලින් හැදුවේ. එයා විශ්වාස කළේ වතුරේ ඉන්නවා නේද? හැදුනේ හිතේ ඇත්ත தත්තේ. විශ්වාස කළේ එළියේ ඉන්නවා කියලා කියන්නේ මඤ්ඤනා කරේ එළියේ ඉන්නවා කියලා. බාරගත්තේ. නේද? අපිත් හෙලිකොප්ටරේ හිතේ හැදුවා මඤ්ඤනා කළා ඕ එළියේ. එක එක්කෙනා හිතේ හදන ටික එළියේ තියන්න ගියොත් ලෝකෙ ඉඩ තියෙයි.
ඉඩ නැහැ.
හිත මන්දි. ඒ හින්දා තමයි Tamanට තනියෙන් ලෝකයක් හදාගන්න පුළුවන්. හොඳට ඉඩ තියෙනවා. Tamanගේ විමානේ Tamanටම හදාගන්න පුළුවන්. പ്രേත විමානේද දිව්‍ය විමානේද කියලා එක. මොකක් වුණත් තමන්ගේ ලෝකේ තමන්ටම හදා ගන්න පුළුවන්. හදාගෙන තමයි ඔය ඉන්නේ. ඒකට ඔන්න ඔය ස්කන්ධ ටික අපි අඳුර ගන්න වෙනවා. රූප ස්කන්ධ, වේදනා ස්කන්ධ, සංඥා ස්කන්ධ, සංකාර ස්කන්ධ, විඥාන ස්කන්ධ. දැන් පැහැදිලිද ඔය ස්කන්ධ පහළ වෙන්නේ ආයතනයක් වැඩ කරනකොට කියලා? ඔය දහිතක් පහළ වෙන්න ආයතනයක් අවශ්‍යමයි. නේද? ආයතනයක් නැතුව හිතක් පහළ වෙන්න පුළුවන්ද?
නෑ.
ආයතන ගේම මන ආයතනෙත් අයිති ඈ. චක්කායතන, සෝතායතන, ගහන ආයතන, ජීව ආයතන, කාය ආයතන, මන ආයතන. ඔය ආයතනකින් තොරව හිතක් පහළ වෙන්න පුළුවන්ද?
බෑ.
විඥානයක් පහළ වෙන්න
බෑ.
නේද? ඒක ඉතින් අරමුණු එන්නේ නැති කෙනාගෙන් අහන්න ඕනේ.
ආ
අරමුණු එන්නේ නැති වෙලාව තද නින්දක ඉදදි නම් එන්නේ. ආයතන හැම වැඩ කරන්නේ. නේද? දැන් ඊයරා නිදාගෙන ඉද්දි මොන අරමුණුද ගත්තේ කියලා මතකද?
නෑ.
හීන දකින්න වෙලාව නෙමෙයි තද නින්දේ. අන්න ඒ වෙලාව අරමුණු ගන්න නැති. දැන් කැමති නම් ඒ වෙලාව ගැන ප්‍රශ්න කරන්න. අපි ප්‍රශ්න කරන්න ඕන අපි දන්න මොහොත ගැන.
නේද?
ආයතනයක් වැඩ කරද්දි මොකද වෙන්නේ? ඒක හොයාගන්න ඉස්සෙල්ලා වැඩ නොකරද්දි ඒක පස්සේ හොයන්න පුළුවන්. වැඩ කරද්දිනේ දන්නේ නේද? හිත දැනගන්නේ මොනවා හරි? එතකොට මොකද්ද වෙන්නේ කියලා තේරුම් ගන්න. මොකද ඔතනයි අවිද්‍යාව එන්නේ. ඔතනයි අපි ලෝකෙට අහුවෙන්නේ. ඔතනයි දුකට අහුවෙන්නේ.
ඔතනයි අල්ලගන්නේ.
දුක සකස් කරන්නේ ඔතන. එහෙමනම් දුක පිරසින්ද දකින්න තියෙන්නේ ඔතන. දුකට හේතුව දකින්න තියෙන්නේත් ඔතන, දුක්ඛ නිරෝධය දකින්න තියෙන්නේත් ඔතන, මාර්ගය තියෙන්නේත් ඔතන. තද නින්දෙදි නෙමෙයි, අරමුණක් නොගන්න වෙලාවෙදි නෙවෙයි. හරි. අරමුණක් ගන්න වෙලාවෙදිමයි ওই ටික දකින්න පුළුවන්. චතුරාර්ය සත්‍ය. එන අපි හොඳට නුවණින් දකින්න තීරුම් ගන්න ඕන මේ ආයතනයක් වැඩ කරනකොට මොකද්ද වෙන්නේ? සද්දය ඇහෙනකොටම හෙලිකොප්ටරයක් හැදුවා. එන්න අපි ඉන්න තත්ත්වේ. හරි දක්ෂයි. හිතේ වවණ එක එළිය තියලත් ඉවරයි නේද? එළියට දුගන්නත් පුළුවන් ඕක බලන්න. නෑ අර වතුරට ඇවිලා බුරණ බල්ලගෙයි අපේයි ලොකු වෙනසක් තියෙනවද? හිතේ හදපු එක එළියෙන් තියලා ඕක ඇත්තමයි කියලා බාර අරන් ඉවරයි නේද? පිළි අරන් ඉවරයි.
ඒ කියන්නේ අර හිතේ
හැබැයි කියනවා මම නම් උපාදාන කරලා නැහැ. ඔය මොකද්ද කරලා තියෙන්නේ?
උපාදාන
කරලා.
උපාදලා විතරනේ ඒක උපාදාන කරලා තියෙන්නේ.
තේරෙන්නේ අපිට.
ඔව්. දන්නේ. නොදන්නේ මොකද්ද? දුක හේදුවා කියලා දන්නේ නැහැ. දුක ගැන අවබෝධයක් නැහැ. දුක පිරිසිඳලා නැහැ. පිරිසිඳ දැකලා නැහැ. බුදුරජාණන් වහන්සේ අපිව උපමා කරන අර පළඟැටියන්ට. දැල්ලට පණින පළඟැටියන්ට. දැල්ල දැකලා ඇදිලා යනවා. නේද? දැල්ලේ ඇත්ත ඇති හැටි දන්නේ. දුක දුක කියලා දන්නේ. අපිට ඒවා හරි සැපගෙන දෙන දේවල්. ඒවයි ආස්වාදයක් අපිට තියෙන. නේද? හෙලිකොප්ටරයක් යනවා කියලා වහන් හරි සතුටුයි. ගිහිල්ලා බලන්න හිතෙනවා. ළමයින්ටත් වෙන්න. ඔව්. දැන් අර දැල්ලට පණින පළඟැටියෝ වගේ කියන්නේ ඕකයි. එතකොට ඇහැ නිසා දැනගන්න ඒවා, කන නිසා දැනගන්න ඒවා, නාසය නිසා දැනගන්න ඒවා. ඕවා අපිට කාම වස්තු, ඇලෙන්න වස්තු, ආස කරන්න දේවල්. නේද? ඒ ඉන්ද්‍රියවලට අහුවෙන දේවල් අපට කාම වස්තු වෙලා තියෙන්නේ. කාටද ලෝකේ යන ඇලෙන දේවල්. ඒකයි අපි මේ කාම ලෝකේ ඉන්නවා කියන්නේ. දැන් අපි ඕවට ආස කරන හින්දා තමයි ඇහැ කන නාසය දිව ශරීරය හදාගත්තේ. ආයතන ටික හදාගත්තේ. ඒවා කවුරුවත් හදපු දේවල් නෙවෙයි. දෙවියන් වහන්සේ දීපුවා නෙවෙයි. අපිම අපේම තණ්හාව. අපි ඉල්ලපු හින්දා අපිට ආසාව හින්දාමයි අපි ඕව උපද්දගත්තේ. ගිය සැරේ මැරෙනකොට ඔය ආසාව දුරු කරගෙන නැති හින්දා නේද? ඇහැට ආසාව, කනට ආසාව, නාසයට ආසාව, දිවට ආසාව, කයට ආසාව දුරු කරගෙන නැති හින්දා ওই ටිකක් හදාගත්තා. ඔව්. ওই ටික හදාගත්තා. කවුද හදාගත්තේ?
අපිමයි.
කවුරුවත් දීපුවා නෙවෙයි. හදන්න උදව් වුණා ඉතින් කර්මය එහෙම. නේද? මිනිස්ය මට්ටමේ ඒව හදන්න උදව් වුණා කුසල කර්මය. කුසල කර්මයක් සිහි වුණා හින්දා මනුස්ස මට්ටමේ ටික හැදුවා. අකුසල කර්මයක් එහෙම සිහි වුණා නම් අර බල්ලෙක් වගේ ඒ මට්ටමේව හදා ගන්න පුළුවන්. ඒත් ඉතින් වැඩි වෙනසක් නැහැ. ඉතින් බල්ලා කරන එකමනේ. ඒ ඇහින් වතුරට එවිලා වන්න බල්ලෙක් ඉන්නවා කිව්වා වගේ. ඒ ඇහින් දැකලා අන්න දෙයක් තියෙනවා. මේ කණෙන් අහලා අන්න දෙයක් තියෙනවා. එළියෙන් තියෙනවා නේද? හිතේ හදන ටික එළියෙන් තියෙනවා. ලෝක තමයි කාම ලෝකේ தત્වේ. ඊළඟට ඒ දේ බාර අරන් ඒක හින්දා සැප දුක් විඳිනවා. එක්ක ඇලෙනවා එක්ක ගැටෙනවා. නේද? ඒතර ලෝකෙට අයිති දේවල් වලට පුළුවන් අපිට සැප හරි දුක හරි දෙන්න. ඕකට කියනවා අටලෝ දහම කියලා. ලෝකෙට අයිති දහම. සැප දුක් වෙන්න පුළුවන්, නින්දා ප්‍රශංසා වෙන්න පුළුවන්. යස ආයස නින්දා ප්‍රශංසා සැප දුක් ලාභ අලාභ. ওই ටික දෙන්න පුළුවන් මොනවටද? ලෝකෙට අයිති දේවල් වලට. ඔකට තමයි කාම වස්තු කියන්නේ. නේද? ඔය ලැබෙනවා නම් සැපයි, නැති වෙනකොට දුකයි. ඉතින් අඬනවා. මැරෙනකොට අඬනවා. මොනවාද? ආස කරන දේවල් නැති වෙනකොට
අඬනවා.
නේද? ලැබෙනකොට සතුටු වෙනවා වගේම තමයි නැති වෙනකොට අඬන්නේ. ওই දෙකම ලෝකෙට අයිති ධර්මතා.
අවිද්‍යාව.
අවිද්‍යාව නිසා. මුලාව. නේද? අර බල්ලා වතුරට ඇවිලා බුරන්නත් පුළුවන්, වල් ගෙවන්නත් පුළුවන්.
යාළුවෙක් කියලා.
ඔව්. නේද? මේ දෙකම ලෝකෙට අහු වෙලා නේද? මඤ්ඤණා කරපු දෙයට අහු වෙලා. ප්‍රපංචයට අහු වෙලා. ඒ කියන්නේ ඇත්ත ඇති හැටි දන්නේ. හිතේ හදපු දේ එළියේ තියනවාමයි කියලා බාර ගන්න. නේද? දැඩිව විශ්වාස කරනවා. ඒකට කියන වචනේ තමයි උපාදාන කළා කියන්නේ. දැන් Tamanට ස්කන්ධ පිහිටවන්න පුළුවන් ද උපාදාන නොකර?
ස්කන්ධ පිහිටවන්න බෑ උපාදාන.
මේ දෙකම එකට අපට එදී. හරි. ඒකයි මේ ස්කන්ධ පිරිසිඳ දකින්න කියන්නේ. මොකද ස්කන්ධමයි උපාදාන කරන්නේ. ස්කන්ධවල ඇත්ත ඇති හැටි දන්නේ නැහැ. මඤ්ඤණා කරපු ස්කන්ධ ටික උපාදාන කරනවා. උපාදාන වෙලාමයි එන්නේ. එයි අපේ අවිද්‍යාව මුලාව හින්දා. ඒවයි ඇත්ත ඇති හැටි නොදන්න හින්දා. කර්ම තමයි අවිද්‍යාවෙන් කරන ඔක්කොම කර්ම. අවිද්‍යා පත්‍ය සංඛාර. අවිද්‍යාව යෙදෙන තාක්කල් කරන්නේ කර්ම. ඒ වයින් එක පැත්තකින් අප දුකටපත් කරනවා. තව පැත්තකින් සසරේ ගෙනියනවා. ඉපදීම ආය ආයේ දෙනවා. එක සැරයක් උපද්දලා නිකන් ඉන්නේ. නැවත නැවත උපද්දලා. උපදීම තියනකන් දුක තියනවද නැද්ද?
දුක තියෙනවා. දුක අරගෙන යන්නේ.
ඉපදීම තියනකන් දුකෙන් නිදහස් වෙලා නැහැ. ඒකයි බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. ජාති. දුක නැති කරන්න නම් ඉපදීම නැති කරන්න. නේද? අපිට ඕන ඉපදිලත් ඉන්න ඕන දුක නැති කරගන්න. ලෝකේ ඉන්නත් ඕන, ලෝකෙන් මිදෙන්නත් ඕන.
නැත්නම් ඉන්නේ නැහැ. ඈ. මෙදෙන්න ඕන
මෙදෙන්න. ඔය දෙකම එකට බෑ. ලෝකේ තේරුම් ගන්නකොට ලෝකේ ඉක්මවා යනවා. ලෝකේ මිදෙනවා. හැබැයි ඒක දුකෙන් අතාරිනවා නෙවෙයි. දැන් නම් ටිකක් දුකෙන් අතාරින්නේ නේද? මොනවා හරි දන් දෙන්න ගියාම දෙසරයක් හිතන්න ඕන. අරකට මේවා දෙන්න, මේකට මේවා දෙන්න කියනකොට අර මේවත් කරන්න තියෙනවා, මේවත් කරන්න තියෙනවා. ඔය දෙපැත්තට අදිනවා. ඇයි ඒක සතුටක් ලැබුවට දුකෙන් ඕක අතාරින්න. ඒක අමාරුයි දෙන්න. තව පැත්තකින් අදිනවා. එතකොට එහෙම අතෑරලා නිවන් දකින්න බෑ. ඒ දැන් මෙච්චර කල් අහපු ඒවට වඩා ටිකක් වෙනස්. සමහරු කියන්නේ නම් දන් දීලම නිවන් දකින්න කියලානේ. දානේ ඉහෙලටම දන් දුන්නේ කවුද? කවුද? බුදුහාමුදුරුව දන් දුන්නේ. බෝධිසත්ව කාලේ නේද? හිස දන් දුන්නා, දරුවෝ දන් දුන්නා.
ඇචිස් මස්ලි ඔක්කොම දන් දුන්නා.
ඒ දන් දුන්න එක ජීවිතයක ඉදවත් නිවන් ලැබුණාද?
නෑ නෑ. ඒ පාරමී පුරාගෙන එනවා. ඒ දීලා
ඕර ටිකක් වෙනස් පැත්තක් දැන් පෙන්නන්නේ. නිවන් අවබෝධ කළේ දන් දීලාද ප්‍රඥාව
වඩලාද?
ප්‍රඥාව වඩලා. නුවණ. ඇත්ත ඇති හැටි අවබෝධ
කරගන්න.
දන් දීලා තණ්හාව නැති වුණාද? එහෙනම් බුදුහාමුදුරුවෝ කියනවා ඔයගොල්ලෝ දන් දෙන්න තණ්හාව නැති වෙයි. එහෙමද බුද්ධත්වයේ ලැබලා දේශනා කළේ? මොකක්ද කරන්නේ කිසි සම්මා දිට්ඨියෙන් පටන් ගත්ත ආර්ය අෂ්ටාංගික මාර්ගනේ ඇත්ත දකින්න. ඇත්ත ඇති හැටි දකින්නයි දේශනා කළේ. නේද? ආ උන්න දැන් එහෙනම් ධර්මය කියා දුන්නා, දැන් ගිහිලා දන් දෙන්න කියලාද කිව්වේ හැමදුරුවන්ට?
නෑ. එහෙම කියන්න බෑ.
මොකද්ද දේශනාවේ? මාර්ගේ වැඩ. සම්මා දිට්ඨියෙන් පටන් ගත්තු මාර්ගේ. මොකටද ඇත්ත ඇති හැටි දකින්න. ඒ අවිද්‍යාව දුරු වෙනකන් මාර්ගයක් තියනවා වැඩ. අවිද්‍යාවෙන් ලෝකෙට අහු වෙනවා. ওই ලෝකේ ඉක්මවා යන්න පුළුවන් විද්‍යාව පහළ වෙනකොට. ඒ කියන්නේ අවිද්‍යාව දුරු වෙනකොට. ඇත්ත ඇති හැටි දකින්නකොට. එහෙනම් සම්මා දිට්ඨියෙන් පටන් ගත්තු මාර්ගේ වැඩ. ලෝකෙ ඉක්මවා යන්න.
ඊළඟ විද්‍යාවට.
හරි. දැන් අර ආධාර එකක්වත් කරන්න එපා. සල්ලි හොයලාගෙන දුන්නා කියලා නිවන නම් හම්බ වෙන්නේ නැහැ. ඕක දීලා නිවන නම් ඉල්ලන්නේ එපා. හම්බ වෙන්නේ. නිවනට හේතු වෙන්නේ අරෂ්ටාංගික මාර්ගය. ඇත්ත දකින්න පටන් ගන්න. කොච්චර මුලාවෙන් අරව මේවා ගෙනත් දුන්නා මට අරව මේවා කන්න බොන්න ගෙනත් දුන්නාට නිවන නම් කිට්ටුවකවත් නැහැ. නිවන ලැබෙන්න නම් ප්‍රඥාව වල ප්‍රඥාව පටන් ගන්නේ සම්මා දිට්ඨියෙන්. සම්මා දිට්ඨිය එක එක විදිහට දැන් ලෝකය කියන්නේ මොකද්ද? ලෝක සමුදය මොකද්ද? නිරෝධය මොකද්ද? අත්තංග රූපය කියන්නේ මොකද්ද? සමුදය මොකද්ද? අත්තංගමය මොකද්ද? එහෙම දකින්නගෙනාට සම්මා දිට්ඨිය එනවා. ලෝකෝත්තර සම්මා දිට්ඨිය. ලෝකයෙන් එතෙර වෙන සම්මා දිට්ඨිය. එතකොට අපි බුදුදහමක් අහන්න ඕන. මේ ක්ෂණ සම්පත්තියේ ප්‍රයෝජනේ ගන්න ඕන සම්මා දිට්ඨිය ඇති කරගන්න. දන් දිදී ඉන්න නිවෙයි. සම්මා දිට්ඨිය ඇති කරගන්න. සම්මා දිට්ඨිය ඇති කරගත්තේ නැත්නම් කොච්චර දන් දුන්නත් සසරේ යනවා.
සසරේ
යනවා. වැඩක් නැත්තේ නෑ. වැඩක් තියෙනවා.
සසරේ යනවා.
තව තව වැඩ තියෙනවා. ඒ සැප විඳින්නත් එපයි නේද? සංසාරේ යනවා. ඒතර ලෝකෙන් එතර වෙන මාර්ගේ නම් බුදුදහම අහලා තේරුම් ගන්නම වෙනවා. හැබැයි එතකොටත් තණ්හාව දුරු වෙනවා. අන්න අතනයි වෙනස. අපි දන් දෙන්නේ තණ්හාව අඩු කරගන්න කියලා හිතාගෙනනේ. ඒ වුණාට ඒකෙන් විතරක් තණ්හාව දුරු වෙන්නේ නැහැ. තණ්හාව දුරු වෙනවා. ඉතුරු නැතුවම නිරුද්ධ කරන්න පුළුවන් මොකද්ද? ඇත්ත ඇති හැටි දැකීම තුල. හරි. රූපයේ ඇත්ත රූපයේ පිරිසිඳ දැකීම තුලින් රූපයේ තණ්හාව දුරු වෙනවා. ඒ රූප දන් දීලා නෙමෙයි.
එතකොට තේරෙනවා අපි අවිජ්ජාවට අහු වෙලා
කියලා නේද? ඔව්.
ඒක තමයි ඇතරෙන්නේ
බෙට. අනහරි. දැන් අවිද්‍යාව දුරු වෙනකොට රූපයේ මුලාව දුරු වෙනකොට රූපේ පිහිටන්නේ. දැන් වතුරට එබෙන බල්ලා
ඇත්ත දැනගෙන තමයි
අවිද්‍යාවෙන් ඌ අල්ලගෙන තියෙන්නේ. නේද? දැන් ඌව දන් දීලා ඔකෙන් බේරෙන්න බෑ. කොහොමද බේරෙන්න පුළුව? ඇත්ත ඇති හැටි අවබෝධ කරගත්තු දවසට පිහිටන්නේ. තේරෙනවද? එහෙනම් දරුවෝ දන් දෙන්න යන්න එපා. කොහොමද දන් දෙන්නේ නේද? ඒගොල්ලෝ සසරේ යවන්න ඕනේ නේ. ඒගොල්ලෝ බැරි වෙලාවත් භාවනා පැත්ත පලාතක එක්ක ඉන්නේ. ඇයි? ඒගොල්ලෝ සසරේ යවන්න ඕනේ අපි නිවන් දකින්න
ඕනේ.
ඔයක නැති කරගන්න කලින් නැති කරගන්න ඕනද කියන එක තේරුම් ගන්න ඕනේ. ඇයි නැති කරන්න ඕනේ? ඒකට දුක දුක විදිහට දකින්න. මේ පංච උපාදාන ස්කන්ධ හදන එකමයි දුක. කියන අවබෝධයක් එන්නම. නේද? මේ ලෝකෙට අහු වෙන එකමයි දුක. වතුරේ බල්ලෝ හදන එකමයි
දුක.
දුක කියලා අවබෝධයක් ආපු දවසට තමයි ඕක හදන්න ඇති මාර්ගයකට වැටෙන්නේ. නේද? අපි හිතේ හදන ඒවා එළියේ තියෙන එකමයි දුක කියලා අවබෝධයක් එනවා. ඒක අවිද්‍යාවෙන්ම කරන එකක් නේද?
මේ වගේ තැඟුට යොමු වෙන්නේ දුක අවබෝධ
වෙලා. ඒක මන් දන්නේ ඒක තමයි මම අහගන්න. දුක අවබෝධ වෙලාද කියලා. දැන් පේනවද මේ කියන ධර්මතාවය? හරි. මේ හිතේ හදන එක එළියේ තියෙන එකමයි මෝඩකම අවිද්‍යාව දුකට අහුවීම. පංච උපාදානස්කන්ධය සකස් කිරීම නැත්නම් ලෝකයට අහු වීම ලෝකේ යන ගතිය සසරේ යන ගතිය අන්න ওই ධර්මතාවය තේරුම් ගන්න ඕනේ. ඒක පැහැදිලි නැත්නම් තව තව විමසන්න, ප්‍රශ්න කරන්න. මොකද ඕක අවබෝධ කරන්නේ නැතුව මේ මාර්ගේ වඩන්න බෑ. يعني බල්ලට කොච්චර භාවනා කියා දුන්නත් වැඩක් නැහැ. ඔය බල්ලා දිහා බලාගෙන වඩන්න දෙතිස් කුණුක. ඔය බල්ලෙක් නෙමෙයි ඉන්නේ කෙස්ලොම් නියදත් සම්මස්නහර ඇටවැට මිදුළු ගොඩ. ඈ? ඒ අපිත් කියනවා ඔය ශරීරේ නෙමෙයි තියෙන්නේ කෙස්ලොම් නියදත් සම්මස්නහර ඇටවැට මිදුළු ගොඩ. හිත රවට්ට ගන්න. ඊළඟට කියනවා ඒවත් නෙමෙයි තියෙන්නේ ඔය රූප කලාප ගොඩ. සතර මහා ධාතු, පඨවි ආපෝ තේජෝ වායෝ. ඔක් කර කර ඉන්න පුළුවන්. දැන් ඕක කරන්න එපා කියන එකත් නිමෙයි මේ කියන්නේ ඈ. ඒකත් ඕන. මොකද ඒක කරපු කෙනාටයි මේ ඉතුරු ටික තේරෙන්නේ. ඔතනින් එහාට දෙයක් තියෙනවා කියලා දකින්න පුළුවන්. දැන් ඒ පූර්ව ප්‍රතිපදාව. පූර්ව ප්‍රතිපදාව කියන්නේ අපේ ලෝකෙට අයිති කෙලෙස් ටික යටපත් කරනවා, අඩු කරනවා. දැන් රූපයක් තියෙනවා, ඕක ගැන තරහ යනවා. දකින්න සැරේට ඔයා තමයි මට බැන්නේ කියලා මතක් වෙයි. නේද? ඒක තියාගෙන මේ ආර්ය මාර්ගේ වඩන්න බෑ. එතකොට ඒක ටිකක් යටපත් කරනවා. මේ යටපත් කරන ආව එයා බෑන්නට ඒක උතන තියෙන ශරීරයක් නෙමෙයි කෙස්ලොම් නියද සම්මස්නාරු. ආ දෙතිස් කුණුපය. ඔය තව පැත්තක්. මේ උනාට බෑනපු කෙනා ඉන්නානේ එයා දකින්න කොටනේ තරහයන්. නේද? එයා ඉන්නා කියලා දැනගත්තු ගමන් තරහ යනවනේ. ඒක නවත්ත ගන්න ඕනේ ඉස්සෙල්ලා. ඒක යටපත් කරනවා.
අංශේ වශයෙන්.
එතකොට අනුසය නෙමෙයි ඔය උඩ තියෙන ඒවා
උඩ තියෙන
ඔව් වීතික්කම මේ එළියට පනින ටික අඩු කරගන්න දකුණ කොටම බනින්න හිතෙනවා නම් ඉස්සෙල්ලා ඒක යටපත් කරගන්න එපා නේද වතුරට එබෙනකොටම බුරන්න හිතෙනවා නම් ඉස්සෙල්ලා ඒ ගතිය අඩු කරගන්න ඕනනේ නැත්තම් තේරෙන්නේ නැහැ ඔක කියන්නේ ඒ භාෂාවෙන් කිව්වොත් අපි එහෙන් දකුණ කොටම තරහ යනවනะ ඉස්සෙල්ලා ඒ ගතිය අඩු කරගන්න ඒගයි වතුරට එබෙනකොටම පුරන්න හිතෙනවා නම් ඉස්සෙල්ලා ඒ ගතිය අඩු කරගන්න. කෙනෙක් ඉන්නවා කියලා බාර අරගෙන ඒ ගතිය අඩු කරන්න ඕන. මොකද තාම එකෙන් මිදෙන්න මනස දියුණු නැහැ. ඒ තරහා යන ගතිය වැඩි, ඇලෙන ගතිය වැඩි. එහෙනම් ඒක අඩු කරගන්න භාවනාවක් කරන්න වෙනවා. ඒක තමයි දෙතිස් කුණුපි. පිළිකුල් ගතිය, අසුබය. නෑ එලියෙන් තියන්න එපා කිව්වේ නෑ. ඔක තියනවනේ අපා කිව්වට.
මොමත් තියනවා.
දැන් බල්ලට අපි කිව්වට වැඩක් නෑනේ. ආ වතුරට එවිලා බල්ලෙක් හදන්න එපා. මොහො කිව්වට ඌන හදා ඉඳීද?
කිව්වට වැඩක් නෑ ළමයි අවබෝධය.
ඒකට තියෙන්නේ මුලින් දන්නේ නෑ.
එපා කියන්නේ. අවබෝධ කරගන්න. මෙන්න මේක කළොත් මම දුකටපත් වෙනවා නේද? මේ මුලාවට අහු වෙනවා නේද? කියන එක ඔව් සසරේ යනවා නේද? ඔන්න ඔක දුක අවබෝධ කරගන්න ඕනේ. ඒ කවුරුවත් කියන හින්දා එපා කියලා එහෙම කළාට ඔක කරන්න බෑ. ඒකමයි මේ කියන්නේ. ඔව් තියෙන එක එපා කියන්නේ නැහැ. තියෙනවා නම් තියන්න. හිතේ හදන රූපේ එළියෙන් තියෙනවා නම් තියන්න. මොකද ඔක එපා කිව්වට නවත්තන්න බෑ. අපේ පුරුද්ද බලවත්, කෙලෙස් බලවත්. නේද? එතකොට ඕකේ පිළිවෙලක් තියෙනවා ඕකෙන් මිදෙන්න. ඒ පිළිවිලේ පළවෙනි එක තමයි දැන් අපි තාම රූප බාර ගන්නවනේ එළියේ තියෙන. ඒක එපා කිව්වට බාර නොගෙන ඉන්නේ නෑනේ. නේද? එහෙනම් ඒ බාර ගන්න රූපේ ඉස්සෙල්ලා තියෙන තදබල කෙලස් ටික අඩු කරගන්න. තදබල කෙලස් තමයි ඇලීම ගැටීම. එක්ක තරහ යනවා, එක්ක ඇලෙනවා. නේද? ඔව තමයි මේ කාම වස්තු වල ලක්ෂණ. කාම වස්තු කියන්නේ මේ ඇහෙන් දැනගන්න ඒවා, කනෙන් දැනගන්න ඒවා, නාසයෙන් දැනගන්න ඒවා නේද? ඒ ආයතන ටිකෙන් දැනගන්න එළියේ තියෙනවා කියලා හිතන දේවල් ඒවා අපිට කාම වස්තු. රහතන් වහන්සේට ඕවා කාම වස්තු නෙවෙයි. කාමයේ ඇති කරන්න පුළුවන් ಗುಣ. කාම ಗುಣ. අපිට ඒවා කාම වස්තු. දෙයක් කරලා. ඔව්. දෙයක් කරලා පිළි අරගෙන වස්තුවක් කරලා ඒකේ අපිට කාමය. කාමය කියන්නේ ඇලෙන්න ගැටෙන්න පුළුවන්. සැප දුක ලබන්න පුළුවන් ඒවයි. හරි? මේ කාම ලෝකවල తත්වයේ ඕක. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා මේ ලෝකයාට ඇත්ත රහතන් වහන්සේට බොරු. රහතන් වහන්සේට ඇත්ත ලෝකයට බොරු. හරි. ඔව්. එතකොට ඔය කාම වස්තු උනාට ඌ රහතන් වහන්සේට කාම ගුණ විතරයි. කාමයේ ඇති කරන්න පුළුවන් ස්වභාවයක්. එතන ඔව්. මුලාවෙන් තමයි ඌ වස්තු දේවල් කරගෙන බාර අරන්නේ. එතකොට මේ ලෝකේ තියෙන්නේ චිත්‍ර ගොඩක් විතරයි. තිට්ඨානි චිත්‍රාණි තතේව ලෝකේ. තියනවා නම් තියෙන්නේ මේ ලෝකේ චිත්‍ර ගොඩක් විතරයි. තිට්ඨානි පවතින්නේ. චිත්‍රාණි චිත්‍ර ගොඩක්. ඕක තමයි තතේවත්ව తත්වය. මොකේද? ලෝකේ. තිට්ඨානි චිත්‍රාණි තතේව ලෝකේ. තේරුණා නේද? තිට්ඨානි පවතිනවා. තිටි කියන්නේ පවතිනවා නේද? මොනවාද පවතින්නේ? චිත්‍ර. ඕක තමයි තතේවත්ව తත්වේ. පවතින ස්වභාවය. කොහෙද? ලෝකේ. චිත්‍ර ගොඩක් පවතින. චිත්‍රය කියන්නේ ගුණයක් විතරයි, දෙයක් නෙමෙයි. කාමය ඇති කරන්න පුළුවන් ස්වභාව ගතිය.
වස්තු
විතරයි. වස්තුව නෙමෙයි චිත්‍ර මාත්‍රයක්. දැන් චිත්‍රය කියන එක දැන් අපි ඇහෙන් දකින චිත්‍ර හොඳට දන්නවනේ නේද? කොළයක ඇඳලා තියෙන චිත්‍රය.
අපි ඒක වස්තු
කරගන්න. ඔව්. කාගේ හරි ෆොටෝ එකක් දැකලා අනේ මෙන්න අඬනවා. ඔව්.
අඬන.
චිත්‍රය බලලා අඬනවා. මොකටද ඇලීම? චිත්‍රයටද නැත්නම් ඒකෙන් හදාගත්තු රූපෙට?
ඒකෙන් හදාගත්තු රූපෙට නෙමෙයි.
ඈ?
චිත්‍රයේ දෙයක් කෙනෙක් ඇටිලි.
දැන් කාගේ හරි ෆොටෝ එකක් තියෙනවා. තමන් හරි ආදරේ. ඈ? ෆොටෝ එක පිච්චෙනවා. දැන් අඬනවා දන්න අරයා පිච්චුණා කියලා.
ලෝහන්දරගේ ෆොටෝ එක තියෙනවා. පිච්චෙනකොට ඇඬෙනවා. ඔව් සමහර කෑ අඬනවා.
චිත්‍රයේ වෙන්නේ මතු පිට
විතරයි. ෆොටෝ එක පිච්චුණාට අඬනවාද? නෑ. අන්න රහතන් වහන්සේගේ කාම ගුණේ. චිත්‍රේ විතරයි. මේ චිත්‍රේ පිච්චුණාට අපිට දුකක් එනවා. අපිට දුක එන්නේ චිත්‍රේ හින්දා නෙමෙයි. චිත්‍රේ හින්දා මෙහෙන් හදලා එළියෙන් තියෙන රූපේ. තේරෙනවා? අපි චිත්‍රෙන් නමත්තලා නැහැ. අපි රූපයක් හදලා බාර අරනවා. වතුරට එවෙන බල්ලා වගේ. වතුරට එවෙන බල්ලක් දකින්නේ චිත්‍රයක් විතර. නේද? ඇත්ත තත්ත්ව චිත්‍රයක් නේ දකින්නේ. ඡායාවක් නේ දකින්නේ. ඇත්ත ගත්තා.
උට බල්ලම
දැන් චිත්‍රෙන් නවත්තලා නැහැ. ලෝකයක් හදලා. සතර මහා ධාතු රූපයක් හදලා බල්ලෙක්ව හදලා. පේනවද? අවිද්‍යාවෙන් කරන වැඩේ. මුලාවෙන් කරන වැඩේ. හ්ම්? හීනවලදිත් ඕකමයි වෙන්නේ. හැබැහෙනුත් අපි හීනමයි දකින්නේ. ඒ ටිකක් ගැඹුරු. හීනවලදිත් ඕකමයි වෙන්නේ. හැබැහෙනුත් අපි හීනමයි
දකින්නේ.
ඇත්ත චිත්‍ර දකින්න
බෑ.
චිත්‍ර විදිහට දැකලා නැහැ. දකින්නේ චිත්‍ර. චිත්‍රේ චිත්‍රේ බව අඳුරගෙන නැහැ. ඒවට අපි දේවල් හදලා ලෝකෙන් තියලා. සතර මහා ධාතු රූප හදලා ඒවා බාර අරන්. සතර මහා ධාතු රූපේ හදලා ඔක බාර අරගෙනත් තියරයි. ඒක තමයි උපාදාන කරන්නේ. රූපේ හදලා නිකන් ඉඳලා නැහැ. ඒක දැඩිව පිළියන. පණක් දෙයිලා සමහර ඒවා. ඔව්. දැන් මැරිච්ච කෙනෙක්ගේ ෆොටෝ එකක් දැකලා අඬන්න පුළුවන් කියන්නේම ලොකු හීනයක් දැකලා ඇත්ත කරගෙන.
ඔව්.
මරුණා කියන්නේ දැන් කොහොමවත් නැහැ. ඇත්ත ඇති හැටි ගත්තා. චිත්‍රේ විතරයි තියෙන්නේ. දැන් ඔන්න හීනයක් දකිනවා. මේකයි මං කිය හැබැයි දකින හීන. හීනේ දැකලා හීනේ ඇත්ත කරගෙන ඉතින් අඬනවා. මොනවා කරන්නද?
වීඩියෝ කරගෙන
ඒ කියන්නේ හිතෙන් හදපු ටික ඉරියේ තියෙනවා කියලා විශ්වාස කරගෙන ඕකට අඬනවා.
හිතින් මම
අර කතාවක් තියෙන්නේ අර වීඩියෝ කරන්නේ. තාත්තා ගිහිල්ලා එකම පුතා නැති වුණහන් සොහනට ගිහින් අඬනවා. නේද? එතකොට අර දිව්‍ය පුත්‍රයාත් ළමෙක් වගේ ඇවිල්ලා අඬනවා. ඇයි තාත්තා අහන ඇයි පුතා අඬන්නේ? මට මේ කරත්තෙට රෝද දෙකක් නැහැ. ඒකයි මං අඬන්නේ. තාත්තගෙන් අහන ඇයි අඬන්නේ? මම මේ අර පුතා නැති වෙලා මේ වල්ලා නේද පුච්චලා දැම්මා. ඒකට අඬන්නේ පුතා නැති වුණාට. මම තාත්තට දැන් මේ පුතාවවත් සනසන්න ඕන කියලා හිතෙනවා. මොකද්ද ওই රෝද දෙක මං අරන් දෙන්න මට හොඳට සල්ලි තියෙනවා. මට ඕන රෝද දෙක අන්න අර ඉරයි හඳයි. ওই දෙක අරන් දුන්නොත් තමයි මගේ ඇඬීම නවතින්නේ. ඒ තාත්තා කියන වෙන ඕන දෙයක් අරන් දෙන්න. ඕ ගන්න බැරි දෙයක් නේ ඔය ඉල්ලන්නේ. ඔව්. එතකොට පුතා කියන මම නම් පේන දෙයක් මේ ඉල්ලන්නේ. දැන් ඔබතුමා ඉල්ලන්නේ මැරිච්ච කෙනෙක් ලබා ගන්න නේ ඔය අඬන. නොපෙනෙන දෙයක් ලබා ගන්න. මම මේ පේන දෙයක් නේ මං ඉල්ලන්නේ. එතකොට තවයි තාත්තට ඔන්න ටිකක් මොලේ පෑදෙන්නේ නේද? වැඩිම නවත්තන්න. මම මේ කොච්චර මෝඩ වැඩක්ද කරන්නේ. හරි. අපිටත් මොලේ පෑදෙන්න ධර්මය අහන්න ඕන නුවණින් ඇහුගොත් නුවණ තියෙන කෙනාට. මේ කාම වස්තු කියලා අල්ලගෙන තියෙන්නේ අපි මුලාවෙන් හදපු චිත්‍රයක් දැකලා ඒ චිත්‍රය ඇත්ත බව දන්නේ නැතුව මුලාවෙන් රූප හදලා ඕවා උපාදාන කර කර නේද අපි මේ අඬන්නේ. සසරය දුක් විඳින්න. හරි. ඔන්න ඔය වගේ ධර්මතාවයක් මේ බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ. එතකොට තියෙන්නේ චිත්‍ර ගොඩක්. යානි චිත්‍රානි. තතේව ලෝකේ. තිත්‍රානි චිත්‍රානි තතේව ලෝකේ. පවතින්නේ මේ ලෝකයේ ඇත්ත තත්ත්වේ චිත්‍ර ගොඩක් විතරයි. දැන් චිත්‍ර ගොඩ කවුද ඇඳලා දෙන්නේ? චිත්‍ර අඳින්නත් කෙනෙක් ඉන්න ඕනනේ.
තමන්
නෑ අපිට උදව් වෙන්නේ කවුද චිත්‍ර ටික අඳින්නේ? ආයත. එහෙන් අඳින තරමක් අඳින්නේ චිත්‍ර. තේරෙනවද ඒක? ඇහි තියෙන කාචයට පුළුවන් වර්ණ සටහන් ටිකක් අරන් දෙන්න නේද? ඔය චිත්‍ර නෙවෙයිද? ඇහැ ඇතුලේ හැදෙන්නේ. තනිකර චිත්‍ර ගොඩක් නේද? එතකොට මේ වෙනකන් ඇහෙන් දැනගත්තු දෙයක් එළියේ තියෙනවා කිව්වනම් ওই චිත්‍රයේ ඇත්ත දන්නේ නැහැ. අවිද්‍යාවෙන් මුලාවෙන් කියපු දෙයක්. චිත්‍රේ දැකලා රූප හදලා. නේද? ලෝකෙට අහුවෙලා. රූප හදලා රූප උපාදාන කරනවා. අවිද්‍යාවෙන් චිත්‍රයේ ඇත්ත ඇති හැටි දන්නේ නැති හින්දා අවිද්‍යාවෙන් මුලා වෙලා දැන් වතුරට එමෙන බල්ලා වගේ ඈ. ඡායාව දකින්න. ඇහැ හදලා දෙන ඡායාව දකින්න. ඇහැ හදලා දෙන ඡායාවක් නේද? නැව වතුරට එබෙනවා වගේ තමයි ඇහෙන් රූප දකින්න. ඇහැ හදලා දෙන ඡායාව දැකලා අන්න එළියේ රූපේ දැනගත්තා. ඔය දැනගත්තු දේ තියෙනවමයි. සමහර අයට 50ක් දීලා. බල්ලා කරපු වැඩේ. ඡායාව විතරයි. ඇහැට පුළුවන් ද ඡායාවක් අරන් දෙනවට ඇරෙන්න වෙන කිසිම දෙයක් කරන්න? අය චිත්‍රයක් නෙමෙයිද හදලා දීලා තියෙන්නේ? ඒකට උපන්න දවසේ ඉඳන් මේ වෙනකන් ඇහෙන්නම් දැක්කේ දැකලා තියෙන චිත්‍ර නෙවෙයිද? ওই චිත්‍රයේ සතර මහා ධාතු තියෙනවද? අල්ලන්න පුළුවන්ද? දැන් චිත්‍රයක් ඇල්ලුවොත් ගහක චිත්‍රයක් තියෙනකොට ඇල්ලුවොත් ගහ අහු වෙනවද? නෑ කවදාවත් අල්ලන්න බෑ චිත්‍රේ තියෙන දේ. නේද? චිත්‍රක හොඳ දිය ඇල්ලක් තියෙනවා. ඇල්ලුවත් වතුර අහුවේද? නෑ. නෑ චිත්‍රේ. අපි හදපු රූපේ නම් අල්ලන්න පුළුවන්. චිත්‍ර අල්ලන්න බෑ. චිත්‍රය ඇත්ත තත් ඒක. හොඳ අඹ ගෙඩියක් ඇඳලා තියෙනා ඉදිරිය. රස බලත හැකියි. චිත්‍රේ තියෙන ලස්සන ඉදිච්ච අඹ ගෙඩියක් ඈ කන්න ගියොත් මේ චිත්‍රක රස බලන්න දෙයක් නැහැ නේද? කොලේ තමයි අහුවේ.